You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් අපි එහෙමනම් වෙලාව වෙන් කරගනිමු සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ලෝකයේ තත්ත්වෙත් විමසා බලන්න අපේ නිත්‍ය විශේෂාංගය ලොව වටා විශේෂාංගයෙන්. සුපුරුදු ලෙසින්ම මේ කාර්තාවට දැන් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
බොහෝ දිනකගේ තවමත් කතාබහ සහ අවධානය ලැබෙන අඟහරුවාදා පවත්වන්නට නියමිත කිම් ජොං උන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව. දැන් මේ හමුව පිළිබඳව විවිධ මතභේදකාරී වාතාවරණ තිබුණා. අපි ඒ පිළිබඳව මීට කලින් කතා බහ කළා. මේක මේ අවලංගු වෙන්න ගිය අවස්ථා දෙකකදීම අවසාන වතාවට ඇමරිකාව යම් කිසි වූ තර්ජනයක් සිදු කළා, මේක සිදුවෙන්න එකක් නැහැ කියලා. කෙසේ හෝ බොහෝ දෙනාගේ මැදිහත් වීම මත දැන් මේක පැවැත්වෙන්නයි යන්නේ. මේ සම්බන්ධව විවිධ තොරතුරු අපිට මේ වෙනකොට වාර්තා වෙමින් පවතිනවා. උතුරු කොරියාව පැත්තෙන්, ඇමරිකාව පැත්තෙන්, ඒ විතරක් නෙමේ දකුණු කොරියාව, චීනය, රුසියාව, ඒ වගේ අනිකුත් ලෝකයේ බලවත් රටවල් අතරිනුත් මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් පවතින. ඇමරිකාව සහ උතුරු කොරියාව පැත්තෙන් වාර්තාවෙන් තොරතුරු අපි ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරමු. අමල්.
ඔව් දිල්රුක්ෂි, දැන් මේ වෙනකොට නම් ඇමරිකාව බොහොම පැහැදිලිවම දැන් ප්‍රකාශ කරලා තියෙනවා මේ හමුව ඒ ආකාරයෙන්ම ජූනි මාසේ 12 වෙනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා කියන ඒ ප්‍රදේශයේ දූපතේ තියෙන හෝටලයක පැවැත්වෙනවයි කියලා. නමුත් මේ සාකච්ඡාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියන එක පිළිබඳ අපිට තාම හෙළිදරව්වක් කරලා නැහැ. නමුත් ඇමරිකාව බලාපොරොත්තු වෙනවා ඒ කොරියානු කලාපයේ න්‍යෂ්ටික අවියායුධ වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන්නට. උතුරු කොරියාවත් ඔවුන්ගේ න්‍යෂ්ටික වඩපිළිවෙල ගැන කතා කරනවායි කියලා ප්‍රකාශ කළාට, කොයි ආකාරයෙන් තමන්ගේ අවි විනාශ කරලා දානවද, එහෙම නැත්නම් ඒවා කාට හරි බාර දෙනවද, තමන් සතු තියෙන න්‍යෂ්ටික වඩපිළිවෙල කොයි ආකාරයටද මීට පස්සේ ඉදිරියට ගෙනියන්නේ කියන කාරණාව ඔවුන් පැහැදිලිව කියලා නැහැ. නමුත් දැන් මීට කලින් සති දෙකකට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සාකච්ඡාවලින් නිවත් වුණා. ඊට පස්සේ ආයේ දවස් කිහිපයකට පස්සේ නැවතත් මේ සාකච්ඡාව පැවැත්වෙනවායි කියලා ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒ විදිහට එක්වරාවක මේක පවත්වනවායි කියලා පසුව ඒකෙන් ආපහු ඉවත් වෙලා අන්න ඒ ආකාරයෙන් මේ පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් තිබිලා දැන් ඒ අවිනිශ්චිතභාවය තුරන් වෙලා සිංගප්පූරේ හමුව පවත්වන දැනට දැන් කටයුතු සම්පාදනය වෙමින් තියෙනවා.
ඔව්, අපි ඒත් එක්කම දකිනවා මා කලින් සඳහන් කරපු ආකාරයට ලෝකයේ අනිකුත් බලවත් රාජ්‍යයන්ගෙත් අවධානය මේ වෙනකොට මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොතින් එහෙම බොහෝ ප්‍රශ්නවලදී ඇමරිකාව පාර්ශ්වය නෙවෙයි අනිකුත් පාර්ශ්වය ගන්න ප්‍රධාන රටවල් දෙකක් තියෙනවා ලෝකයේ, තමයි රුසියාව සහ චීනය. දැන් මේ රටවල් දෙකත් උතුරු කොරියාවට ආසන්නව තියෙන කලාපීය රාජ්‍යයන් විදිහට යම් යම් ප්‍රකාශනිකුත් කරමින් තියෙනවා. අපි කැමති මේ රාජ්‍යයන් දෙකේ තියෙන උනන්දුව පිළිබඳව තොරතුරු දැනගන්න.
ඔව්, අතරම දිරිශ ඔබ කිව්වා වගේම මේ ලෝක බල තුලනේදී රුසියාව සහ චීනය ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ ඇමරිකාව මේ ප්‍රශ්නයේදී උතුරු කොරියාව සමග හමුවකදී ඒ ජාත්‍යන්තර අවධානය, එහෙම නැත්නම් ඒකේ ඒ කීර්තිය, මේ සාමය ඇති කරගැනීමේ වැඩපිළිවෙලේ කීර්තිය ඇමරිකාව පමණක් සතු කර ගන්නවාට. ඉතින් මෙතනදී මේ සාකච්ඡාව පිළිබඳ කතාව ඇතිවන්නට කලින්ම චීනය මේ පිළිබඳ මැදිහත්වීමක් කළා. තමයි කිම් ජොං උන්ව බේජිං නුවරට ගෙන්නලා ඔහු සමග චීන ජනාධිපති ෂී ජින්පින් සාකච්ඡාවට දෙකක් පවත්වලා තියෙනවා. ඉතින් එතනදිත් චීනය ලෝකයට ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරේ කිසියම් විදියකින් උතුරු කොරියාව සමග න්‍යෂ්ටිකාවි පිළිබඳ කිවිසුමකට එහෙම නැත්නම් එකඟතාවයකට යනවනම් ඒකට චීනයේ කැමැත්ත, එහෙම නැත්නම් චීනයේ අනුකූලතාවය මේකට ලබා ගත යුතුයි කියලා. ඒ එක්කම රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගී ලවරොෆ් මේ වෙනකොට උතුරු කොරියාවට ගමන් කළා, කිම් ජොං උන් සමග සාකච්ඡා පවත්වලා ඔහුත් රුසියාවේ කොයි වගේ ස්ථාවරයකද ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතනදී චීනයයි රුසියාවයි දැන් ප්‍රබල විදිහට ඇමරිකානු ජනාධිපතිවරයා සමග පවත්වන ඒ හමුවට සහාය දක්වලා මේ හමුව තුළින් ලෝක සාමය ඇති කරන්නට පුළුවන්, ඒකට තමන්ගේ දායකත්වයක් තියෙනවයි කියන කාරණාව ඉස්මතු වෙන ආකාරයට පහුගිය සතිය පුරාවටම ඔවුන්ගේ ප්‍රකාශවලත්, ඒ වගේම ඒ තමන්ගේ විදේශ ඇමතිවරුන්ගේ ඒ ගමන්වලිනුත් ඔවුන් ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කළා.
ඔව්, ඒත් එක්කම අපිට වාර්තා වෙනවා දැන් මේ සිංගප්පූරේ පවත්වන්නට නියමිත මේ රාජ්‍යතාන්ත්‍රික හමුවට කලින් සිංගප්පූරුවේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආර්ථික නිලධාරීන් උනන්දුවක් දක්වනවා කියලා උතුරු කොරියාවේ පියොංයන් වෙත ගිහිල්ලා යම් කිසිවූ සාකච්ඡා වාරයක් පවත්වන්න. එතකොට සිංගප්පූරුවේ මේ තියෙන උනන්දුව මොකද?
ඔව් දිල්දුක්ෂ, මෙතන ඇත්තටම සිංගප්පූරුවට එක්තරා විදිහකට රාජතාන්ත්‍රික මට්ටමින් විශාල ජයග්‍රහණයක් කියලා කියන්නට පුළුවන්. මොකද සිංගප්පූරුව උතුරු කොරියාවටත් ඒ වගේම ඇමරිකාවටත් පිළිගත හැකි තුන්වන පාර්ශවයේ මධ්‍යස්ථ මැදිහත්කරුවෙක් හැටියට මේ දෙපාර්ශවම පිළිගැනීමම සිංගප්පූරුවට ඒක ලොකු රාජතාන්ත්‍රික මට්ටමින් ලොකු ජයග්‍රහණයක්. සිංගප්පූරුව මේ හමුව සම්බන්ධයෙන් විශේෂ කාසියක් නිකුත් කරලා තියෙනවා. මේක රත්තරන් රිදී සහ ලෝහ ආලේප කරපු කාසි තුනක් හැටියට මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක සිංගප්පූරුවට දිරිලුක්ෂි රාජතාන්ත්‍රික පැත්තෙන් බලපුවාම ඔවුන් ලබපු ලොකු ජාත්‍යන්තර පිළිගැනීමක් කියලා කියන්නත් පුළුවන්. දැන් අපි මේ කතා කරන අවස්ථාව වෙනකොට සිංගප්පූරුවේ විදේශ ඇමතිවරයා පියොංයොන් නුවරට ගිහිල්ලා කිම් ජොං උන් සහ ඒ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වනවායි කියලා වාර්තා වෙනවා. මේ දොළොස්වෙනිදා තියෙන සමුළුවේ මොන වගේ දේවල්ද සිංගප්පූරුවෙන් බලාපොරොත්තු වෙන්නේ, කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන කාරණා සම්බන්ධයෙන් සිංගප්පූරුව විදේශ ඇමතිවරයා දැන් සාකච්ඡා පවත්වමින් තියෙන්නේ.
අපි මේ ළඟට විමසා බලමු ගෝතමාලා රාජ්‍යයෙන් අපිට ආරංචි වෙන ඛේද වාචකයක් පිළිබඳව. ඔබ ඇතැම් වෙලාවට ජාත්‍යන්තර මාධ්‍ය හරහා දකින්නටත් ඇති මේ තොරතුරු. පසුගිය සතියන්තයේ ජූනි 3 වෙනිදා ගෝතමාලාවේ ෆුයෝගෝ කියන ගිනිකන්ද වසර 40කට පස්සේ පුපුරායාම ආරම්භ වුණා. මෙයින් විශාල පිරිසක් ආපදාවට ලක් වෙලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. අතුරුදන් වූ පිරිසත් ඉතාමත්ම විශාලයි. අපි කැමැති මේ වෙනකොට ගෝතමාලාවෙන් ලැබෙන තොරතුරු පිළිබඳව දැනගන්නම.
දිල්ලුක්ෂ, මේ ගෝතමාලාවේ මේ ගිනිකන්ද පුපුරා යාමත් එක්කලා විශාල භූමිකම්පාවකුත් ඇති වුණා. ඉතින් මේ කරුණු දෙක නිසා තමයි මේ විදිහට සෑහෙන විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා හෝ අතුරුදන් වෙලා තියෙන්නේ. දැනට දැනගන්න තියෙන විදිහට දිල්ලුක්ෂ, මරණ සංඛ්‍යාව 75ක් හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණාට අතුරුදන් වෙච්ච අයගේ සංඛ්‍යාව 200කට අධිකයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් හුඟක් ඒ භූමිකම්පාවට හසු වෙච්ච ඒ ගම්මාන ඒ සමහර ස්ථානවලට තවමත් යන්න බැරි තත්ත්වයක් තියෙන නිසා ආපදාවට පත්වෙච්ච උදවිය බේරා ගැනීමට සහන සේවකයන්ට යන්න බැරි වෙච්ච නිසා තමයි මේ විදිහට විශාල සංඛ්‍යාවක් අතුරුදන් වුණා කියන්නේ. මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට ගෞතමාලාවට මේ ඛේදවාචකයේ මූණ දීම සඳහා ඒ අවශ්‍ය උපකරණ සහ ඒ පිරිස් බලය පිළිබඳ ප්‍රශ්න මතුවෙච්ච නිසා මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා ගැනීම වැඩපිළිවෙලක් ඔවුන් මේ වෙනකොට දියත් කරලා තියෙනවා.
දැන් Facebook පාවිච්චි කරන අයට මේ දවස්වල විශාල සැකයක් සහ මේ කුතුහලයක් ඇති වෙලා තියෙනවා. Facebook වලට මොකද වෙන්නේ යන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ ලැබෙන ආරංචි. මීට කලින් අපි ඔබට වාර්තා කළා Facebook සමාගමට දැඩි චෝදනාවක් එල්ල වුණා. බ්‍රිතාන්‍ය මූලික කරගත්ත Cambridge Analytica කියන සමාගම විසින් 3 වෙනි පාර්ශ්වයක් විදිහට දත්ත ලබාගෙන පුද්ගලින්ගේ දේශපාලනික මත වෙනස් කිරීම උදෙසා යම් කිසි ආකාරයකින් යොදාගත්තයි කියලා. ඊට පස්සේ දිගින් දිගටම Facebook සමාගමට මෙවැනි චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තා. දැන් තවත් අලුත් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. චීන තාක්ෂණික දත්ත සමාගමක් මේ ආකාරයෙන් Facebook පාවිච්චි කරන පුද්ගලින්ගේ දත්ත ලබාගෙන තියෙනවා. ඉතින් මේකත් මේ වෙනකොට විශාල කතාබහට ලක් වෙලා තියෙන්නේ. Facebook ඇත්තටම විශ්වාසවන්ත මාධ්‍යයක්ද කියන කාරණාවත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් තියෙන්නේ. මේ චීන සමාගම මොකද කරලා තියෙන කියන කාරණාවත් අපි ටිකක් කතාබහ කරමුම.
ඔව් දිල්ලුක්ෂ, අතර මේ අලුත් ප්‍රශ්නේ උද්ගත වෙන්නේ දැන් ඕන කෙනෙකුට Facebook එකට පිවිසෙන්න තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට මේ Facebook පාවිච්චි කරන අය දැනගෙන හෝ නොදැනගෙන මේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණයි කියන චෝදනාව තමයි දැන් එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී Facebook පිළිඅරගෙන තියෙනවා මේ දුරකථන නිෂ්පාදක සමාගම් 60ක් සමග තමන් ඒ Facebook පාවිච්චි කරන අයගේ දත්ත ඔවුන්ට ලබා දුන්නයි කියලා. එතකොට ඒ දුරකථන සමාගම් වලට මේ තොරතුරු ලබා දෙන්නට හේතු වුණේ මින් ඉදිරියට ඒවා නිෂ්පාදනය කිරීමේදී ඒවායේ තාක්ෂණය වැඩි දියුණු කිරීම නැත්නම් ඒවට ලබා දෙන ඒ මෘතුකාංග එහෙම නැත්නම් මේ software වෙනස් කරලා ඒවා පාවිච්චි කරන අයට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් වඩා ලේසියෙන් පාවිච්චි කරන්න සකස් කරන්න මේ දත්ත ලබා දුන්නයි කියන එක තමයි Facebook ප්‍රකාශ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම Huawei කියන චීන දුරකථන නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙන්නේ. මොකද ඇමරිකාවේ බුද්ධි අංශ මේ වෙනකොට ඇමරිකාවේ රජයට අනතුරු අඟවීමක් කරලා තියෙනවා. චීනයේ දුරකථන සමාගම් ඇමරිකාවේ කටයුතු කිරීමේදී ඔවුන් පුද්ගලයන්ගේ සංවේදී රහස්‍ය තොරතුරු චීන රජයට ලබා දුන්නාය කියලා. ඉතින් මේ චෝදනාව චීන සමාගම් ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ වෙනකොට ඒක ප්‍රබල ලෙස හුවාවි සමාගමට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මෙතනදී ඇමරිකාවේ ඒ සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට හුවාවි සමාගම ෆේස්බුක් පාවිච්චි කරපු අයගේ දත්ත ලබා ගැනීම රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක්. කොතරම් ප්‍රමාණයක් මේ දත්ත ලබා ගත්තද, ඒවායින් මොන වගේ දේවල් දවුන් කරේ, ඒ දත්ත ගබඩා කළේ කොහෙද, ඒවා ගබඩා කරන්නට ෆේස්බුක් ඔවුන්ට අවසර දුන්නේ ඇයි කියන කාරණාව, මේකට ෆේස්බුක් වග කියන්න ඕනේ කියලා නැවතත් අර අපි මෙට කලින් දුටුව කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන ප්‍රශ්නේදී ඇතිවෙච්ච ෆේස්බුක් එකට ලැබිච්ච දෝෂාරෝපණය ඊටත් වඩා වැඩි ප්‍රබල ලෙස දිල්රුක්ෂි මේ අවස්ථාවේදී ඇති වෙලා තියෙනවා. මොකද මීට කලින් තිබුණේ මිලියන 87යි. නමුත් දැන් බලපුවාම තමන්ගේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් එකට පිවිසිච්ච අයගේ අතිශය පෞද්ගලික තොරතුරු ඒ සියල්ලක්ම මේ දුරකථන නිෂ්පාදකයන්ට ලැබුණගේ අතටපත් උනා කියන කාරණාව මතුවලා තියෙනවා. ඒකෙන් වඩාත්ම භයානක හැටියට හඳුන්වලා තියෙන්නේ ඒ චීන සමාගම් කොයි ආකාරයෙන්ද මේ තොරතුරු ඔවුන් පාවිච්චි කළේ, එහෙම නැත්නම් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වැළැක්වීම සඳහා මොන වගේ පියවරක් ෆේස්බුක් ගත්තද කියන ප්‍රශ්නය දැන් මතුවලා තියෙනවා.
ඔව්, දැන් මේක ප්‍රධානතම කතාව බවට පත් වුණා ඊයේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවලත්. මේ වෙනකොට හෙළිදරව් කරගෙන තියෙනවා මේ හුවාවි කියන චීන ජංගම දුරකථන නිෂ්පාදන ආයතනය ඔස්ට්‍රේලියාවේ සිටින ලක්ෂ ගණනක් වන ෆේස්බුක් ග්‍රාහකයින්ගේ තොරතුරුත් ලබාගෙන තියෙනවා කියලා. මේ වෙනකොට පාර්ලිමේන්තු ආරක්ෂණ සහ බුද්ධි අංශ උපසභාපතිවරයා ඇන්තනි බර්න් මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා, ඇත්තටම රජයක් විදිහට ෆේස්බුක් ප්‍රධානියා මාක් සකර්බර්ග් ඔස්ට්‍රේලියාවට ගෙන්නලා ප්‍රශ්න කළ යුතුයි කියලා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මේ සම්බන්ධව අවධානය යොමු කළා තියෙනවා කියලා. දැන් නමල් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් ෆේස්බුක් වගේ මේ වගේ ප්‍රධාන සමාජ ජාල මාධ්‍යයක් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධව ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට බැරිද? දැන් අපි දන්නවා මාක් සකර්බර්ග් කැමරටකටම ගිහිල්ලා සමාව අයදිනවා. ඔහු එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට කැඳවලා ප්‍රශ්න කිරීම සිදු කරද්දිත් ඔහු සමාව අයදියා. ඊට පස්සේ යුරෝපයටත් ඔහු කැඳවලා යුරෝපා පාර්ලිමේන්තුවේදීත් ඔහුගේ ප්‍රශ්න කළාම ඔහු සමාව අයදියා. දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් ඔහු ඒකම කරයි සමහර වෙලාවට. ඇත්තටම ඔහුට ඔහුගේ ආයතනයට යම් කිසිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට බැරිද? මේ සම්බන්ධව කතාවක් නැද්ද ලෝකයේ අනිකුත් රටවල් වල?
දිල්ලුක්ෂ, ඇත්තටම ඒක තමයි දැන් මේ ඇමරිකාවේ සෙනෙට් සභාවේ නැවත මතුවලා තියෙන්නේ. මේක ඇත්තටම සාපරාධී ක්‍රියාවක් හැටියට තමයි ඇමරිකාවේ සෙනෙට් සභිකයන් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් මෙතරම් ඉතාමත්ම සාර්ථක ආයතනයක් හැටියට කටයුතු කළාට තමන්ගේ ග්‍රාහකයන් වැඩි කර ගැනීම හැරෙන්නට ඔවුන්ගේ පෞද්ගලිකත්වය එහෙම නැත්නම් මේ ප්‍රිවසිය සම්බන්ධයෙන් පියවර නොගැනීම තමයි දිල්ලුක්ෂ මේ වෙනකොට කතාබහට ලක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම ඇමරිකාවටත් ඒ වගේම යුරෝපා සංගමයේ රටවල් වලටත් හැකියාව තියෙනවා ෆේස්බුක් සමාගමට දැඩි තහංචි පනවන්න. ඒ එක්කම ඔවුන්ට විශාල දඩමුදල් නියම කරන්නටත් ඔවුන්ට දැන් හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙනකොට පිවිසෙන්නේ ඒ දෙවැනි අදියරට. ඔවුන් දැන් සමාව ඉල්ලුවා වගේ නෙමෙයි, මේ පිළිබඳ ඔවුන්ගේ වගවීම සම්බන්ධයෙන් ඔවුන්ට දඩ නියම කිරීම වගේ දේවලුත් ඉදිරියේ සිදුවෙන්නට පුළුවන් කියන කාරණාව දැන් ඉස්මතු වෙලා තියෙනවා. මොකද මේ සකර්බර්ග් ඔහුම පිළි අරගෙන තියෙනවා ඔහුගේ ආයතනයේ මේ කාරණාව පිළිබඳ එතරම් අවධානයක් යොමු කළේ නැතයි කියලා. දැන් ගිය සතියේ වෙනකොට යුරෝපා සංගමයේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අලුත් නීති රීති ගෙනාවා. දැන් මේ නීති රීති අනුව දිල්දුක්ෂි ඒවා පෞද්ගලිකත්වය උල්ලංඝනය වෙන ආකාරයෙන් කිසියම් සමාගමක් කටයුතු කරොත් ඔවුන්ගේ ආදායමෙන් 4% දඩමුදලක් නියම කරන්නට දැන් තීන්දුව කළා තියෙනවා. ඉතින් මේක අපි බැලුවොත් ෆේස්බුක් වගේ සමාගමක 4% කියන්නේ අතිවිශාල කෝටි ගානක මුදල් ප්‍රමාණයක්. ඉතින් ඉදිරියේදී මේ සමාගම් වලට එතරම් ලේසි වෙන්නේ නැහැ මේ පහුගිය දශකයේ වගේ බොහොම මේ නොසලකිලි විදිහට තමන්ගේ ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත පාවිච්චි කරන්නට.
හොඳයි, AFP ප්‍රවෘත්ති ජාලාවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. සුපුරුදු ලෙසින් මේ සතිය පුරාම ලෝකයේ වැදගත්ම කාරණා පිළිබඳව කතා බහ කරන්න. එමනම් අමල් බොහොම සූතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ලබන සතියේ සිකුරාදාත් හමු වෙනවා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.